අද විශේෂකරුණු සාකච්ඡා කිරීම සඳහා අපි ආරාධනා කර සිටිනවා අනුරාධපුර තම්මැන්නාව වේලුසුමන මහාවිද්‍යාලයේ සිංහල විෂයබාර ආචාර්ය සුගත් නයනানন্দ මහත්මයාට, ඒ වගේම නාචාදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල ආචාර්ය තිලක් ඒකනායක මහත්මයාට.
අයිබෝවන්, සුබ සන්ධ්‍යාවක් දයාබර අසන්නනි. ඔබ අදත් එකතු වෙලා ඉන්නේ FM 107.3 ඔස්සේ රජරට සේවයේ මගින් ක්‍රියාත්මක කර ලබන අධ්‍යාපනික වැඩසටහන් මාලාව රජරට ගුරුගෙදර රේඩියෝ ඉස්කෝලේ වැඩසටහන සමගින්. ඔබ දන්නවා මේ වැඩසටහන ඔබ වෙත ගෙන එන්නට සහාය ලබා දෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මග පෙන්වීම යටතේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සමගාමීව සංවිධානය කර ලබන මේ රේඩියෝ වැඩසටහන් මාලාව ගුවන්විදුලි අධ්‍යාපනික වැඩසටහන රජරට ගුරුගෙදර සෑම සතියේ දිනකම ඔබ වෙතට සමීප කරන්නට කටයුතු කරනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ විසින් මේ විදිහට. ඉතින් අධ්‍යාපන අමාත්‍යාංශයේ උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය තමයි මේ වැඩසටහනේ මේ ගුවන් කාලයේ ඔබ වෙත ගෙන එන්නට සංවිධාන ශක්තිය සපයන්නේ. හෙළබස් විනිස සිංහල රේඩියෝ පාඩම් මාලාව 10-11 ශ්‍රේණි දරු දැරියන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය දැනුම වර්ධනය කිරීම උදෙසා. ඉතින් ඔබට මේ වැඩසටහන සම්බන්ධයෙන් මුලින්ම දැනුවත් කරන්න ඕනේ, මේ වැඩසටහන සම්බන්ධයෙන් ඔබේ අදහස් අප වෙතට යොමු කරන්න මෙන්න මේ දුරකථන අංකයට SMS පණිවිඩයක්, එහෙම නැත්නම් WhatsApp පණිවිඩයක් අප වෙතට යොමු කරන්න. රේඩියෝ වැඩසටහන් මාලාව පිළිබඳ ඔබේ අදහස කියලා සඳහන් කරමින් 0711-8420829 දුරකථන අංකය ඒ පණිවිඩනම් මේ වැඩසටහන පිළිබඳ ඔබේ අත අදහස අපට යොමු කරනවා නම් අපට හැකියාව තිබෙනවා කිසියම් ආකාරයකට මේ වැඩසටහනේ වෙනස් වීම් අංගයන් තිබෙනවා නම් ඒ පිළිබඳව ඔබත් එක්ක කතා කරන්නට, ඔබගේ අදහස් අනුව ක්‍රියා කරන්නට. ඉතින් දුවේ පුතේ, 10-11 ශ්‍රේණි සිංහල සාහිත්‍ය සංග්‍රහය පාඩම පිළිබඳවයි අපි මේකේ අවධානය යොමුන්නේ. ඉතින් අද දවසේ ඔබට පස්වෙනි පාඩම 10-11 ශ්‍රේණි දෙකට පාඩම මොනිසිරිපා සිඹිමින්නේ කියන පාඩම පිළිබඳව තමයි අද දවසේ අපි කතා කරන්න තියන්නේ, පද්‍යපන්තිය පිළිබඳ. ඉතින් ඔබ සතුව තිබෙනවා නම් ඔබේ සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොත, එහෙම නැත්නම් උතුරු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සිංහල භාෂා ඒකකය විසින් ප්‍රකාශයට පත් කළා 11 ශ්‍රේණිය දරුවන් අතපත් කළ තිබෙන නිදහසේ කියවා නිදහසේ ලියමු පොත 11 ශ්‍රේණිය සඳහා තියෙන මේ පොත ඔබ සතුව තිබෙනවා නම් මේකේ අදාළ පාඩමට අදාළ කොටස පෙරලා ගන්න. එහෙම නැත්නම් 10 ශ්‍රේණි දරුවෝ පස්වෙනි පාඩම ඔබේ 55 වෙනි පිටුවේ තිබෙන සිංහල සාහිත්‍ය සංග්‍රහයේ පොතේ මේ පාඩමට අවධානය යොමු කරන්න. අපි මේ පාඩම සුබිම් තොරතුරු සහ සාහිත්‍යයේ අන්තර්ගතය පිළිබඳව තමයි මේ පාඩම තුලින් මේ ගුවන් කාලය තුලින් සාකච්ඡා කරන්න සූදානම් වන්නේ. එහෙමනම් දුවේ පොතේ අපි බලමු මුනිසිරිපා සිබිමින්නේ පද්‍යපත්‍ය සාහිත්‍ය නිර්දිෂ්ටය ඔබ වෙත සමීප කරන්නේ සිංහල සාහිත්‍යාවලියේ කීර්තිමත් නාමයක් දිනාගත් ටිබෙට් ජාතිකයේ මහින්ද හිමියන් විසින් රචිත දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන පද්‍ය කෘතියෙන් තමයි මේ පද්‍ය පන්ති උපුටා ගන්න. ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් තමයි මේ කෘතිය රචකයා. උන්වහන්සේගේ සාහිත්‍ය කෘති හෙවත් ජාතික තොටිල් ප්‍රමුඛ නාමයේ සමහර විට ඔබට හඳුන ගන්න පුළුවන් ජාතික තොටිල්ල කියලා. මේක තවත් ආකාර නාමකරණය කරනවා දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල නමින්. ඉතින් සිංහල ජාතික වීරවරයන්ගේ චරිතාවලියේ, එහෙම නැත්නම් සිංහල ජාතික වීරවරයෝ පිළිබඳ කතා කරද්දී සාහිත්‍ය කරුවෙකුට ජාතික වීරවර නාමයක් නැත්නම් වීරවරයෙක් විදිහට සඳහන් කරනකොට ඒ ගොඩේ ඉන්න ප්‍රමුඛතම සාහිත්‍යදරයා විදිහට අපිට ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා මිගෙට්ටුවත්තේ ගුණානන්ද, ඊට පස්සේ අනගාරික ධර්මපාල, වලිසිංහ හරිචන්ද්‍ර, මේ වගේ සර් හෙන්රි ස්ටීල් ඕටර්තුමා, මේ වගේ දුවේ පුතේ ඔබට ජාතික වීරවරයන් නම් කරන්න කිව්වොත් එහෙම ඔබ සතුව නාමාවලියක් තිබෙනවා. මේ නාමාවලියේ ඉන සාහිත්‍යකරුවෙක් විදිහට තමයි අපිට ටිබෙට් ජාතික එස් මහින්ද හිමියන් හඳුන්වන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කල්පනා කරන්න ඕනේ ජාතික වීරවරයෙක් කියලා කියන්නේ ජාතික විමුක්තිය වෙනුවෙන්, එහෙම නැත්නම් රට ජාතිය වෙනුවෙන් සටන් කරපු කෙනෙක්. එතකොට අපේ වීර කැප්පෙටිපොළ පිළිබඳව, ඒ වගේම අර ඉහතින් කී සඳහන් කරපු නාමයන් පිළිබඳව සඳහන් කරද්දී යම් යම් ආකාරයකට මේ ජාතික නිදහස් අරගලය වෙනුවෙන් එහෙම නැත්නම් රට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් ආගම බේරා ගැනීම වෙනුවෙන් සටන් කරපු අයව අපිට සිහි වෙනවා. එතකොට තිබෙත් ජාතික ස්මහින්ද හිමියන් සටන් කරේ මොන විදිහේ ආකාරයටද කියන එක අපි මෙතනදී දැනගන්න ඕනේ, කල්පනා කරන්න ඕනේ. ඇත්තටම අවි අරගෙන රණබිමට ගිහිල්ලා සටන් කරුවෙක් විදිහට නෙමෙයි අපි උන්වහන්සේ හඳුන්වන්නේ, ඊට එහා ගියපු මතවාදී තලයේ කරපු සටනක් විදිහට. එහෙම නැත්නම් දවිදීර් කියනවා නම් ඉස්මහින්ද හිමියන් තමන්ගේ පෑන තමයි අවිය විදිහටපත් කරගෙන මේ ජාතික නිදහස් අරගලයට අවශ්‍ය මතවාදී ශක්තිය, මතවාදී දායකත්වය සැපෙව්. අපේ ඉංග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි කියන මේ ජාතිකයන් අපේ රට යටත් කරගත්තා. 1948 දී අපිට නිදහස ලැබුණා. ඒ නිදහසට පෙරාතුව අපේ රට මේ ජාතික නිදහස් අරගලයට සූදානම් වුණා. ඉතින් මේ ජාතික නිදහස් අරගලයට ශ්‍රී ලාංකේය ජනතාව සූදානම් කිරීමෙහිලා තමන්ගේ පෑන, තමන්ගේ ලිවීමේ කලාව අවියක් විදිහට පාවිච්චි කරපු ශ්‍රේෂ්ඨ ලේඛකෙක් විදිහට තමයි අපිට තිබෙත් ජාතික ඉස්මහින්ද හිමියන් හඳුන්වන්න පුළුවන් වෙන්නේ. උන්වහන්සේගේ කාව්‍ය නිර්මාණ ගණනාවක් ශ්‍රී ලාංකිකයන්ගේ මනස තුල ජාතික විමුක්ති අරගලය පිළිබඳ හැඟීමක් නැත්නම් ආගමික ප්‍රබෝධයක්, ජාතිකත්වය පිළිබඳ දේශානුරාගය පිළිබඳව දේශමාමකත්වය පිළිබඳ හැඟීමක් ඇති කරවීමට සමත් වුණා. ඉතින් එවැනි තත්වයක් තුල තමයි අපිට මේ ජාතික වීරවරයා සිංහල සමාජයට හඳුන්වා දීමේ හැකියාව ලැබෙන්නේ. ඉතින් එවැනි තත්වයක් තුල අපි මේ ඔහුගේ එතුමන් උන්වහන්සේගේ කෘති අධ්‍යයනය කරනවා. ඒ කෘති අධ්‍යයනය කිරීමේදී අපිට උන්වහන්සේ සතුව තිබූ මේ හැඟීම, මේ ක්‍රියාවලිය, මේ මෙහෙවර හඳුනගන්න පුළුවන්කම ලැබෙන. ඉතින් ඉස්මහින්ද හිමියන්ගේ පෞද්ගලික ජීවිතය පිළිබඳව නැත්නම් ඉස්මහින්ද හිමියන්ගේ පුද්ගලික ජීවිතයේ තොරතුරු පිළිබඳව ඔබට මේ කවි පන්ති කිරීමේදී සංදී වෙන්න වෙනවා. උන්වහන්සේ තිබෙට් ජාතික කියලා කියන්නේ උන්වහන්සේ ඉපත ලැබුවේ තිබෙට් රටේ, තිබෙටය කියන රටේ. තිබෙට් රටේ 1901 උන්වහන්සේ උපත ලබනවා ටිබෙට් රටේ සිකිම් කියන දේශයේ. මේ සිකිම් කියන දේශයේ උපත ලැබූ හිඳ තමයි උන්වහන්සේගේ නමට සිකිම් මහින්ද හිමි කියන එක පසුකාලීනව එස් මහින්ද හිමි කියලා ලංකාවේ අපි ප්‍රකටව භාවිත කරන්නේ. එස් මහින්ද හිමි නැත්නම් එස් මහින්ද හිමි කියලා සිකිම් මහින්ද හිමි එස් මහින්ද හිමි බවට පත් වෙනවා. 1901 ටිබෙට් රටේ සිකිම් දේශයේ උපත ලබන උන්වහන්සේගේ ගිහින් වෙන්නේ ඇස්කේ තෂිනිම්ගල්. මේක සමහර පොත්පතක ත්‍රිෂිනිම්ගල් කියලා හඳුන්වනවා. තෂිනිම්ගල් තෂි කියලා තමයි හඳුන්වන්නේ, තෂිනිම්ගල් කියන නමෙන්. ඊට පස්සේ උන්වහන්සේ 1901 ඉපදිලා අවුරුදු 12 පුන්නජී හිමියන් සහ ජර්මන් ජාතික ඥානාතිලක හිමියන් සමග ලංකාවට පැමිණෙන. ඉතින් මේ ලංකාවට පැමිණිලා අවුරුදු 12 සපෙමිනිච්ච උන්වහන්සේට මේ රට ජාති ආගම පිළිබඳ හැඟීමක්, එහෙම නැත්නම් ලංකාවේ ජන ජීවිතය තුළ පැන නැගිච්ච මේ ආගමික ප්‍රබෝධය පිළිබඳව කිසියම් හැඟීමක්. ඒ කොළඹ විද්‍යෝදය වෙනේ සහ මරදානේ මහාබෝධි විද්‍යාලයෙන් උන්වහන්සේ මූලික අධ්‍යාපන කටයුතු ලබනෝ සිංහල භාෂාව, සාහිත්‍යය වගේම බුද්ධ ආගම පිළිබඳව. අවසානයේ රත්ගම සිරි චූලසුමන හිමියන් වෙත මුවරට උන්වහන්සේ පැවිද්ද ලබා ගන්න. 1930 පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන් අධිපති ලුණුපොකුණේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගෙන් නැවත සියම් නිකායක භික්ෂුවක් විදිහට පැවිද්ද ලබනෝ. 1931 උපසම්පදා භික්ෂුවක් විදිහට උපසම්පදාව ලබනෝ. ඒ වගේම 1934-1936 තුළ කාලය ඇතුළත කොළඹ ආනන්ද විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස කටයුතු 1936 ඉඳන් වසර 15 පානදුර මහබෙල්ලන ශ්‍රී සුදර්ශනාරාමයේ වැඩසේ කරනවා. ඉතින් අවුරුදු 50ක විශාල මෙහෙවරක් සිංහල සාහිත්‍ය වෙනුවෙන්, ඒ වගේම සිංහල ජන සමාජය වෙනුවෙන් ඉටු කරන්නට කටයුතු කරනවා. ඉතින් මහින්ද හිමියන් අපිට හමු වෙන්නේ මෙන්න මේ කියන කාරණා ඇතුළේ, ශ්‍රී ලංකාවේ ජන ජීවිතය ඇතුළේ, ශ්‍රී ලාංකේය සමාජය ඇතුළේ උන්වහන්සේගේ මෙහෙවර කාර්යභාරය ඉතාම විශාලයි. ඉතින් උන්වහන්සේ සාහිත්‍යමය භාවිතාව ඇතුලේ, උන්වහන්සේගේ කලා භාවිතාව ඇතුලේ ශ්‍රී ලංකේ ජන සමාජයේ වෙනුවෙන් කරලද මෙහෙවර අතිවිශාලයි. අපට අමතක කළ නොහැකි ස්වභාවයක් වෙනවා උන්වහන්සේගේ මේ සමස්ත නිර්මාණ කර්තව්‍ය ඇතුලේ. උන්වහන්සේ සිංහල සාහිත්‍ය තුළ ස්ථාපිත වෙන්නේ දුවේ පුතේ මහින්ද හිමිය වඩාත් ප්‍රකට වුණේ කවියෙක් සහ දේශකයෙක් විදිහට. ඒ කියන්නේ ලාංකේය ජන සමාජය ඇතුලේ කවියෙන් සහ උන්වහන්සේගේ දේශනා ශෛලියෙන් මේ රට ජාති ආගම පිළිබඳව හැඟීම, එහෙම නැත්නම් උන්වහන්සේගේ දේශානුරාගී හැඟීම් ජන සමාජයේ වෙත දායක කරන්නට ශ්‍රී ලාංකේය ජන සමාජය එක්තරා විදිහකට මේ ජාතික විමුක්ති අරගලය සඳහා සූදානම් කිරීමේ මෙහෙවරක් උන්වහන්සේගේ ක්‍රියාපටිපාටිය තුළ අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබේ. ඒ කියන්නේ ලාංකිකයන් තුළ රට ජාතිය පිළිබඳව හැඟීමක් ඇති කරවල රට ජාතිය පිළිබඳව ඔවුන්ගේ කැක්කුම වර්ධනය කරලා මේ අන්‍යතර ජාතියකට අන්‍යතර දේශයකට අපි යටත්ව සිටීමේ අවශ්‍යතාවයක් නැති බව, ඊට වඩා ස්වාධීන අනන්‍යතාවයක් ස්වාධීන අගයක් මේ රටට මේ රටේ ජනතාවට ස්වෛරී බවක් තිබෙනවයි කියන එක ලාංකිකයන් තුළ ඇති කරන්නට උන්වහන්සේ තමන්ගේ නිර්මාණ සියල්ලෙන්ම උත්සාහ කරා. එහෙම නැත්නම් උන්වහන්සේ තමන්ගේ දේශනා සියල්ලෙන්ම උත්සාහ කරා. ඒ බව තමයි උන්වහන්සේගේ සමස්ත ක්‍රියාපටිපාටිය තුළ, එහෙම නැත්නම් උන්වහන්සේගේ සමස්ත සාහිත්‍යමය භාවිතාව තුළ අපිට හමු වෙන්නේ. මේ අපේ මහින්ද හිමියන් අයිති වෙන්නේ කොළඹ යුගයේ මුල් පරපුර නැත්තම් වැඩිහිටි කවි පරපුර කියන කාව්‍ය පරම්පරාවට. ඒ කියන්නේ සිංහල සාහිත්‍යයේ කොළඹ යුගයට තමයි උන්වහන්සේ අයිති වෙන්නේ. සිංහල සාහිත්‍ය යුග බෙදීමේදී ඒ කොළඹ යුගයේ කවි පරම්පරාවල් ගණනාවක් ඉන්නවා. මුල් පරපුර නැත්තම් වැඩිහිටි පරපුර නැත්තම් පළවෙනි කවි පරපුර නැත්තම් ප්‍රථම තරංගය කියලා කියනවා. ඊළඟට ද්විතීය තරංගය, හෙළහවුල, නිදහස් කවියෝ, මේ විදිහට කොළඹ යුගයේ ඉන්න කාව්‍ය පරම්පරාවල ඉස්මහින්ද හිමියන් ස්ථානගත වෙන්නේ කොළඹ යුගයේ මුල් කවි පරපුර, එහෙම නැත්තම් වැඩිහිටි කවි පරපුර, එහෙම නැත්නම් ප්‍රථම කවි පරපුර, එහෙම නැත්නම් නිදහස් මේ කොළඹ යුගයේ ප්‍රථම තරංගය කියලා කියනවා. කොළඹ යුගයේ ප්‍රථම තරංගය කියලා කියනවා. ඉතින් මේ නිදහස් සටනේ පුරෝගාමී කවියෙක් විදිහට තමයි උන්වහන්සේ අපි හඳුන්වන්නේ. එස් මහින්ද හිමියන්ගේ සාහිත්‍යමය භාවිතාවේ නැත්නම් කාව්‍ය රචනා කලාවේ උන්වහන්සේ විසින් රචනා කරපු පද්‍ය කෘති ප්‍රධාන කොටස් තුනකට අන්තර්ගත වෙනවා. නැත්නම් ප්‍රධාන කොටස් තුනක් ඇත්තටේ වර්ගීකරණය ලක් කරනවා සිංහල කාව්‍ය විචාරය පිළිබඳ ප්‍රවේශයේ. එයින් පළවෙනි ප්‍රභේදයේ සමයි ළමයින් සඳහා ලියූ කවි කියන එක, ළමයින් උදෙසා ලියූ කවි කියන එක. දෙවෙනි එක දේශානුරාගය සහ ජාතිකාභිමාන කවි කියන එක. ඊළඟට බුද්ධාභිවන්දනා කවි කියන එක. එතකොට මේ දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන පද්‍ය කෘති අයිති වෙන්නේ දේශානුරාගයේ හෙවත් ජාතිකාභිමානයේ කවි කියන එකට. මේකට තව අයිති වෙනවා නිදහසේ දැහන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා වගේ කෘති. ඒ තමයි උන්වහන්සේ රචනා කරපු දේශානුරාග සහ ජාතිකාභිමාන කවි. ඔබට විභාගෙදී ප්‍රශ්නයක් එන්න පුළුවන් දුවේ පුතේ, එස් මහින්ද හිමියන් විසින් රචනා කරලද දේශානුරාගය මොනවද කියලා කවි කියලා එතකොට පිළියන්න ඕනේ. නිදහසේ දැහන, නිදහසේ මන්ත්‍රය, ලංකා මාතා කියන පද්‍ය කෘති. ඒ වගේම උන්වහන්සේ ළමයින් සඳහා ලියු කවි තිබෙනවා, කවි පොත් තිබෙනවා. ළමයින් සඳහා ලියපු කවි මින, කවිමුතු, ළමා කවි කලබ, ඕවාමුතු, නන්දන ගීත. මේ අතරින් ඕවාමුතු කියන පද්‍ය කෘතිය තමයි එස් මහින්ද හිමියන් විසින් රචනා කරපු ප්‍රථම පද්‍ය කෘතිය බවට පත් වෙන්නේ. මීට අමතරව දුවේ පුතේ මහින්ද හිමියන් විසින් රචනා කරපු බුද්ධාභිවන්දනා කවි විදිහට හඳුන්වනවා කුසුමාංජලි කියන පද්‍ය කෘතිය. එමනම් ඔන්න නැවතත් මා මතක් කරනවා ළමයින් සඳහා ලියු කවි විමසුවොත් එහෙම කවිමින, කවිමුතු, ළමා කවි කලඹ, ඕවාමුතු, නන්දන ගීත කියන කෘති කිහිපය. එතකොට ඕවාමුතු තමයි උන්වහන්සේ ලියපු ප්‍රථම කාව්‍ය සංග්‍රහය, මුල්ම කාව්‍ය කෘතිය. දේශානුරාගය සහ ජාතිකාභිමාන කවි කියලා අපිට ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම අපි ලියන්නේ නිදහසේ දැහන, නිදහසේ මන්ත්‍රය සහ ලංකා මාතා කියන කෘති. ඒ වගේම උන්වහන්සේ ලියපු බුද්ධාභිවන්දනා කවි කෘතිය තමයි කුසුමාංජලි. උන්වහන්සේගේ කාව්‍ය කෘති ප්‍රධාන ප්‍රවර්ග තුනයි මොනවද? ළමයින් සඳහා ලියු කවි, දේශානුරාගය සහ ජාතිකාභිමාන කවි සහ බුද්ධාභිවන්දනා කවි කියන කාව්‍ය කෘති ප්‍රවර්ග තුන. මෙන්න මේ විදිහට තමයි මහින්ද හිමියන්ගේ සාහිත්‍යමය භාවිතාව අපිට හමු වෙන්නේ. ඉතින් උන්වහන්සේ සමහර අවස්ථාවලදී බොහොම දේශසහගතව වගේ නිකන් කවි රචනා කරපු අවස්ථාවන් අපිට හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ලාංකිකයන් තුල තිබෙන මේ ජාතිකානුරාගී හැඟීම් හීන වෙලා ගිය සමයක යටත් වැසියන් විදිහට පරදේශක්කාරයන්ට යටත් වෙලා හිටපු කවි මේ ජාතියක් පිළිබඳ අමතක මේ ශ්‍රී ලාංකිකයන් මේ හැඟීම් කිසියම් ආවේශශීලී බවකින් රචනා කරපු භාවයක් තිබෙනවා. ඒ කියන්නේ ද්වේෂසහගත කියනකට වඩා ඇත්තට මේකට මේ අපිට කියන්නේ ආවේගශීලීව යම් අවස්ථාවකදී ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනේ හිස්මොල තියෙද්දිත් මේ ගැන නොසිතන්නේ ඇස්වලට හෙන වැදිලද සිහලුන්නේ කියලා. තවත් තැනක තියෙනවා මෙන්න මෙහෙම. බලව් පොළොන් නරු අනුරා පුර පෙදෙස සිතව් පැවති නිදහස මෙහි පෙර දවස නගව් තව තවත් තරසර තරුණ ගොස වරෙව් යමව් නැගිටිව් නොනිදව් මෙලෙස කියලා. මෙන්න මේ වගේ බොහොම ආවේගශීලීව බොහොම ලාංකික ආවේගාත්මක මේ කවි රචනා කරපු ස්වභාවයක් තියෙනවා. මේ තුල උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම කෙත් රට ජාතියකම වෙනුවෙන් අපේ ලක්වැසියා තුල තියෙන හැඟීම නැත්තම් ඒ වෙනුවෙන් සටන් කිරීමේ අවශ්‍යතාවය අභිවර්ධ කිරීම උදෙස. මෙන්න මේක තමයි අපිට ඉස්මහින්ද හිමියන්ගේ සාහිත්‍යමේ භාවිතාව පිළිබඳව ඔබත් එක්ක අපිට කතා කරන කාරණේ. ඉතින් උන්වහන්සේ නැලවිල හෙවත් ජාතික තොටිල්ල ලියන්නේ මේ රචනා කිරීම පිළිබඳව අපිට සාහිත්‍ය ඉතිහාසයේ සඳහන් වෙනවා. මේ පසුබිම් කතාව උන්වහන්සේ දවසක් බදන්ත මංජු හිමියෝ පියදාස පලන්සූරිය මහතාත් ඇම්මි ප්‍රනාත් මහතාත් අගනුවර සිට මහරුණ ගොස් ගන්නෝරුව හරහා යටිගල සුමනාරාමයේ එක්තරා වෙල්යායකට පිවිසෙන විට හොඳටම හවස් වෙලා තියෙනවා. එම සුන්දර පරිසරය ගැන මහින්ද හිමියෝ බොහොම වශීකృత වෙලා හිටියේ. මේ සුන්දර පරිසරයේ වශීකృత වෙච්ච උද්වහන්සේ වෙල මැද වූ කමත පොළොත්තු පැලක් දැකලා තියෙනවා. අපි අද රැට මේ පැලේ අතර වෙමු කියලා යෝජනා කරාට පස්සේ සියල්ලෝම එකඟ වෙලා පැලේ එදා රාත්‍රිය ගත කරලා තියෙනවා. ඉතින් මේ හඳ එළිය තියෙන මේ රාත්‍රියේ විල්ලායය තුල දර්ශිතාම සුන්දර ලස්සන දර්ශනයක් බවත් වෙලා තියෙනවා. පොල්ලතු පැලේ ජීවත් වෙන මේ සියලු දෙනාට මේ රාත්‍රිය එකම සාහිත්‍ය මණ්ඩපයක් වෙලා රාත්‍රිය බොහොම සාහිත්‍යෝන්මාදයෙන් ගත කරලා තියෙනවා. විගස පෑනක් සහ කඩදාසියක් අතට අරගෙන මේ දරුණැලවිල හෙවත් ජාතික තොටිල කියන සිරස්තල යොදලා මුනිසිරිපා සිමිමින්නේ කවි පදයෙන් කවි පෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ විදිහට මේ පල්ලේගම කෝලාන ගමේ වෙල්යායේදී අරබි මේ කවි පෙළ පසුදා සුමනාරාමයේදීම ලියලා අවසන් කරා කියලා කියනවා. මේ හෘදය කම්පණය කරවන නැත්නම් මේ හෘදයාංගම කාව්‍ය ජාතික වීර කාව්‍යයේ උපත සිද්ධ වුණේ අන්න එහෙම ලස්සන සුන්දර වෙල්යායක අපිට චිත්‍රූප දනවන මේ සෝබාදහමේ චමත්කාරය මුසු වෙච්ච ගැමි දිවි පෙවත පදනම් වෙච්ච ඉතාම සුන්දර ලස්සන ස්ථානයක කවි සිතුවිලි පහළ වෙන ස්ථානයක ගෙවිච්ච සුන්දර රාත්‍රියකින් පස්සේ කියලා තමයි අපිට සාහිත්‍ය ඉතිහාසයේදී මේ පිළිබඳව පසුබිම් තොරතුරු පිළිබඳව සාකච්ඡා කිරීමේදී අපිට හම්බෙන්නේ. ඉතින් දුවේ පුතේ මේ මහින්ද හිමියන්ගේ මේ කවි පොත මේ පද්‍ය කෘතිය ලියවෙන්නේ දරු නැලවිල්ල හෙවත් ජාතික තොටිල්ල කියන මාතෘකාව යටතේ. එතකොට ඇයි මේකට මේ විදිහ නමක් දැම්මේ කියන කාරණේත් අපි මෙතනදී මතු කරන්න ඕනේ. දරු නැලවිල්ල කිව්වහම අපිට මතක් වෙන්නේ පුංචි කාලේ දොයි 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 දොයියේ බබා බයි 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 බයියේ බබා නුඹේ අම්මා කිරට ගියා කිරියර වායින්ට ගියා කිරිමුට්ටිය ගඟේ ගියා ගඟට උඩින් කොක්කු ගියා අතට වෙරළු ඇහිඳගෙන ඉනට පලා නෙලාගෙන බරටම දර කඩාගෙන එයි අම්මා විගසකිනේ ආදි වශයෙන් මේක බොහොම ලයන්විතව ගායනා කිරීමේ හැකියාව තිබෙනවා. ගායනා කරන්න පුළුවන් කෙනෙකුට නමුත් මම මේ වචන පෙළී විතරයි පුතේ මෙතනදී සඳහන් කරේ. මෙන්න මේ වගේ දරු නැලවිලි ගී නාදමාලාවක් තමයි අපිට හිතට එන්නේ මතක් වෙන්නේ මේ ජාතික තොටිල හෙවත් දරු නැලවිල්ල පද්දපන්තිය කියුවා. එතකොට ඇයි උන්වහන්සේ මේකට මේ විදිහ නමක් දාන්නේ කියන කාරණේ මෙතනදී කල්පනා කරන්න. මේ සමස්ත පද්දපන්තියම ලියවිලා තියෙන දුවේ පුතේ අපි ඉදිරියේදී මේකේ කාව්‍ය උපක්‍රම ගැන කතා කරනකොට මේ පිළිබඳ වැඩිදුර කතා කරන්න. මේ සමස්ත පද්දපන්තියම ලියවිලා තියෙන්නේ මාත්‍රා 12 වසන්ත විරිතෙන්. මේ මාත්‍රා 12 වසන්ත විරිත හෙවත් මේ නාදමාලාව කියලා කියන්නේ සාම්ප්‍රදායික දරුණැලවිලි ආකෘති. එතකොට මේක ලියලා තියෙන දරුවන් වෙනුවෙන් ළමා පද්‍යයක්. ඉතින් මේ දරුවන්ව නලවනවා නැලවිලි ගීයක් මේක. හැබැයි මේ දරුවන්ව නලවන්නේ ජාතිකත්වය පිළිබඳ තොටිල්ලක. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් දරුවෙකුට දරුණැලවිලි ගීයක සංවේදී කරන්නේ එයාගේ මව පිළිබඳ සිතුවිලි. මවගේ ಗುಣ, මවගේ ಗುಣ කදම්බය. එතකොට මේ දරුවා නැලවෙන්නේ ජාතිකත්වය පිළිබඳ තොටිල්ලක. කොයි දරුවන්ද මේ නලවන්නේ? ශ්‍රී ලාංකේය දරුවන්. ශ්‍රී ලාංකේය දරුවන් ජාතිකත්වය පිළිබඳ තොටිල්ලක නලවන්නේ රට ජාතිය පිළිබඳ හැඟීමක් ඔවුන්ගේ සිත තුළ ඇති කිරීම උදෙසා. එහෙනම් රට ජාතිය පිළිබඳ හැඟීමක් ඔවුන්ගේ සිත තුළ ජනිත කරවීමට මොන මව ගැනද මේ කියන්නේ? ලක්මව ගැන කියන්නේ, ලංකා මාතාව ගැන කියන්නේ. එහෙමනම් ලංකා මාතාවගේ දරුවන්ට ලංකා මාතාව පිළිබඳව හැඟීමක් ඇති කරවීමේ අරමුණෙන් තමයි මහින්ද හිමියන් මේ පද්‍ය කෘතිය රචනා කරන්නේ. එහෙමනම් මේක කේවල දරුවෙක් නැලවිලක් නෙමෙයි, සමස්ත දරු පරම්පරාව නලවන ගීයක් බවට පත් වෙනවා. ජාතික ගීයක් බවට පත් වෙනවා. ජාතික දරුණැලවිලි ගීයක් බවට පත් වෙනවා. එතකොට මේ ජාතික දරුණැලවිලි ගීය රචනා කරන්නේ ජාතිකත්වය පිළිබඳ තොටිල්ලක. එතකොට මේ දරුවන් නැලෙන්නේ ජාතිකත්වය පිළිබඳ තොටිල්ලක. එතකොට බලන්නකො උපකාරයක් දනවන. එතකොට මේ ජාතික තොටිල්ලේ සැනහෙන දරුවා නැලවෙන දරුවගේ මනසට සංවේදනය වෙන්නේ දුවේ පුතේ මේ ලාංකේය මාතාව පිළිබඳ හැඟීම. අපිට අම්මලා දෙන්නෙක් ඉන්නවනේ. මේ ලෝකේ වටිනා වස්තුන් අපි සමාන කරනවා මවට. පාසල් මාතාව, ලංකා මාතාව ආදි වශයෙන්. එතකොට අපි ශික්ෂණය ලබන තැන, අපි හැදෙන තැන, වැඩෙන තැන, අපේ ජීවිතය ලස්සන කරන තැන. එහෙමනම් අපිට අපේ අම්මා ඉන්නවා. අපි මේ ලෝකෙට බිහි කරපු අපේ අම්මා ඉන්නවා. ඒ වගේම දුවේ පුතේ අපිට මේ මව් රට තියෙනවා. අපි කවදාවත් අපේ අම්මට කවුරු හරි කෙනෙක් අනතුරක් කරනවා නම් මුල්ලකට වෙලා බලාගෙන ඉන්නේ නැහැ. හැංගිලා පැත්තකට වෙන්නේ නැහැ, අයින් වෙන්නේ නැහැ. මොකද කරන්නේ? අපි අපේ අම්මට එරෙහිව සිද්ධ වෙන සියලු සතුරු බලවේගයන්ට එරෙහිව අපිට හැකි පමණින් සටන් කරනවා. එහෙමනම් ඇයි දරුවනේ අපිට අපේ මවුරට සම්බන්ධෙනුත් එහෙම හැඟීමක් නැත්තේ? නේද? මේ මවුරටට කවුරු හරි පරදේශක්කාර ජාතියක් ඇවිල්ලා අනිතර දේශයක අනිතර ජාතියක් ඇවිල්ලා අපේ රට ආක්‍රමණය කරගන්නවා නම් ඊට එරෙහිව සටන් කිරීමේ වගකීම සෑම ලාංකේය දරුවෙකුටම තිබෙනවා. ඉතින් ලාංකේය ජන සමාජයේ දරුවන්ගේ සිත තුළ මෙන්න මේ හැඟීම අභිවර්ධනය කිරීම උදෙසා තමයි කතුවරයා මේ කෘතිය රචනා කරන්නේ. ඉතින් දේශාභිමානී ගීතයක්, දේශාභිමානී කවියක්, එහෙම නැත්නම් ජාතිකාභිමානය, දේශමාමකත්වය පිළිබඳව ඇති කරන කෘතියක් බවට, එහෙම නැත්නම් පද්‍ය නිර්මාණයක් බවට මේ කෘති අන්තර්ගත වෙන්නේ අන්න ඒ නිසා. ඉතින් අපි ඉතාම සංවේදී විදිරිපත් කරන්න ඕනේ මේ පද්‍ය පන්තිය. මොකද මේක ගායනා කිරීමෙන් උඩා දරුවන් තුළ අර දේශාභිමානී, ජාතිකාභිමානී හැඟීම් ජනිත වෙනවා. මේ දරුණැලවිලි හෙවත් ජාතික තොටිල්ල කියලා කියන්නේ මා පෙර සඳහන් කර පරිදි ලංකා මාතාව පිළිබඳව ලාංකේය සමස්ත දරුවන් තුළ මාතෘත්වයේ හැඟීමක්, මේ මව සුරැකිය යුතුයි කියන හැඟීමක් දරුවන් රජිත පත් කරන්න පුළුවන්. ඊළඟට තව කාරණයක් තමයි දුවේ පුතේ, මොකද්ද මේ මහින්ද හිමියන් සිදු කරන්නේ? මහින්ද හිමියන් කතා කරන්නේ පුංචි දරුවන්ට. මොකද ඒකට හේතුව වැඩිහිටි සමාජයෙන් ඉෂ්ට වෙන්නේ කාර්යභාරයක් කෙසේ හෝ දරුවන් තුළින් ඉටු කර ගැනීම තමයි උන්වහන්සේගේ අරමුණ බවට පත් වෙන්නේ. මොකද වැඩිහිටියන්ගේ සිතුවිලි වෙනස් කරන්න බෑ සමහර විට. ඔවුන්ගේ සිතුවිලි මෝරලා තියෙන අර වේලිච්ච දඬු නමන්න බැහැ කියනවනේ දුවේ පුතේ. හැබැයි අමුක නමන්න පුළුවන්, ලපටි දඬු නමල හදන්න පුළුවන්. අන්න වගේ වෙලිච්චාතු නමනකොට කීරි ගැහෙනවා. ඒ වගේ මේ වැඩිහිටියන් නැත්තම් සමාජයේ වයසට ගීපු අයව හදන්න බෑ. ඒ නිසා උන්වහන්සේ මේ මතවාදීමේ වශයෙන් වෙනස් කරන්න හදන්නේ රටේ බාල පරම්පරාව. රටේ බාල පරම්පරාවක සිතුවිලි වෙනස් කරලා රටේ අනාගත නායකත්වයට අවශ්‍ය පසුබිම සලසන එක තමයි උන්වහන්සේගේ මේ පද්‍ය කෘතියේ අරමුණ බවට පත් වෙන. ඉතින් ඒ නිසා අර සාම්ප්‍රදායික දරුණැලවිලි ආකෘතිය කියන මේ රට ජාතිය ආගම වෙනුවෙන් Tamange මෙහෙවර බාල පරම්පරාවගේ සිතුවිලි මාලා වෙනස් කිරීමසේ සංනිවේදනය කිරීමට කටයුතු කරා. ඉතින් එවැනි විභවයක් සහිත සාර්ථක පද්දපන්තියක් විදිහට තමයි අපිට දරුණැවිල් හේවත් ජාතික තොටිල්ල පද්දපන්තිය හඳුන්වා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේ පද්දපන්තිය කීවීමේදී මේක තම රමණීය ලෙස ගායනා කිරීම කියාව තිබෙනවා. පද්දපන්තියෙන් නිර්මාණය වෙච්ච ගීත ගණනාවක් තිබෙනවා. ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් ගායනා කරපු ගීතයක් තිබෙනවා. ඒ වගේම සුනිල් ඉදිරිසිංහ මහත්මයා ගායනා කරපු ගීතයක් තිබෙනවා. මේ වැඩසටහන් මාලාව අතරතුර ඔබට ඒ ගීත ශ්‍රවණය කිරීමේ හැකියාව තිබෙනවා. ඉතින් මෙවැනි විභවයක් සහිත ඉතාමත් හැඟුම්බර, ඒ වගේම ඉතාමත් රමණීය පදබැඳුම් සහිත, පබැඳුම් සහිත ජාතිකත්වය, ජාතිකාභිමානය, දේශමාමකත්වය, දේශීයත්වය පිළිබඳව අපේ හැඟුම් පුබුදු කරවාලන විශිෂ්ට පද්‍ය නිර්මාණයක් විදිහට තමයි දුවේ පුතේ අපිට මේ පද්‍ය පන්තිය හඳුන්වන්න පුළුවන්කම තිබෙන්නේ. දරුණැලවිල හෙවත් ජාතික තොටිලි. ඉතින් එස් මහින්ද හිමියන් ජාතික වීරවරයෙක් වන්නේ උන්වහන්සේගේ නිර්මාණ භාවිතාව තුළ වීරත්වය පිළිබිඹු කරන කෘතියක් බවට මේ කෘතිය පත් වෙන්නේ. ඒ නිසා ඉතින් අපි ඒ පිළිබඳව තිබෙන ගීතයක් අහලා ඊළඟ කොටසට යමු. එහෙම නැත්නම් මේ දරුණැලවිල හෙවත් ජාතික තොටිලි කියන පද්‍ය කෘතිය ඇසුරෙන් නිර්මාණය වෙච්ච ආචාර්ය පණ්ඩිත් WD අමරදේවයන් ගායනා කරන මුනිසිරිපා සිඹිමින්නේ සමනලගිරි පෙදසින්නේ කියන ගීත අහලා අපි මේ පද්‍ය පන්තියේ ඊළඟ සාහිත්‍යයේ වටිනාකම පිළිබඳව හඳුනා ගන්නට යමු. එහෙමනම් අපි මේ ගීතෙට යමු ප්‍රථමයෙන්ම. ඊට පස්සේ අපි ඊළඟ කොටසට යමු.
මල මොහොතේ ජාතික රණ දෙරණ මතේ ගැටි බැටි මල මොහොතේ
සුන්දර සුරමුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ නිදහස් හිරු පායනවා දැපැති මල් පිබිදෙනවා සිරිලක් මව හිනැහෙනවා මගේ පුතා නැලැවෙනවා
මඳ සුලඟයි මීගෙන්නේ
මගේ පුතා නැලවෙන්නේ කැප්පෙටි පොළසෙන විසුරු කර රුපුසෙන් මන්දැදුරු කැප්පෙටි පොළසෙන විසුරු කර රුපුසෙන් මන්දැදුරු
අබිරු විකුම් පෑ අයුරු නුඹට පුතේ වෙයි මියුරු ජාතිය රන් විමලක් වේ ආගම ඒරක ගන්නට මෙලොවි සමත් වෙතොත් පුතනුඹවි
මී
සමනොල ගිරි පෙදෙතින්නේ
මන්ද සුලෙඳයි මීහින්නේ
මගේ පුතා නැලෙන්නේ
දුවපුතේ. එහෙමනම් මේ පද්දපන්ති අධ්‍යයනය කිරීමේදී අපිට මේ පද්දපන්තිය ඊළඟට අපිට මේ පද්දපන්තියේ අන්තර්ගතය පිළිබඳ සාකච්ඡා කිරීමේදී මූලික වශයෙන් මේ පද්දපන්තියේ අන්තර්ගතය පිළිබඳ විග්‍රහ කිරීමේදී විශේෂයෙන් මේ කියවන ජීවන දර්ශනය, දේශාභිමානය, ජාතිකාභිමානය, ජාතිකත්වය පිළිබඳව මේ පද්දපන්තිය තුළ අන්තර්ගත වෙන්නේ කොහොමද කියන කාරණේ අපි ඊළඟට කතා කරමු. මේ සඳහා මාත් එක්ක සහය වෙනවාදත් නාචදුව සිංහල මහාවිද්‍යාලයේ සිංහල විෂය බහර ආචාර්යවරයා, සම්පදායකවරයා, මේ වැඩසටහනට නිරන්තරයෙන් සහයෝගය දක්වන තිලක් ඒකනායක මහත්මයා. එමනම් තිලක්, ඔබට අවස්ථාව මේ පද්දපන්තියේ සාහිත්‍යමය අගය පිළිබඳව ඉදිරි කාරණා සාකච්ඡා කිරීමට.
ඔව් දරුවනේ, අපි දැන් මුලින් මේ පද්දපන්තියේ මූලික කාරණා ටික පැහැදිලි කරගත්තා. මේ කවිපන්තියේ නම් කරන්නෙම ජාතික තොටිල්ල කියලා. එතකොට අපි දන්නවා තොටිල්ල, තොටිල්ල කියලා කියන්නේ කුඩා දරුවෙක් නැලවෙන තැන. කුඩා දරුවෙක් නලවන්නේ අම්මා, කුඩා දරුවෙක් නලවන්නේයි ඔහු නිදි කරවන්න, ඔහුට සහනයක් ලබා දෙන්න. එතකොට මහින්ද හාමුදුරුවෝ මේ පද්‍යපන්තිය රචනා කරන්නේ ජාතික තොටිල්ල නමින්. මේ ජාතික තොටිල්ලේ නලවන්න හදන්නේ මුළු මහත් ජාතියම, ජාතියේ දරුවම්බ. මේ දරුවන්ට ඔවුන්ගේ පෞරුෂය වර්ධනය කරගන්න, ඔවුන්ගේ අභිමානය වැඩි කරගන්න, දේශය පිළිබඳ ඔහුගේ ඔවුන්ගේ අභිමානය ඇති කිරීම තමා මේ කතුවරයාගේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. අපි අහලා තියෙනවා වැදූ මවත් උපන් බිමත් ස්වර්ගයට වඩා වටිනවයි කියන කාරණේ. මහින්ද හාමුදුරුවෝ ලාංකීය ළමා පරපුරේ හිත්වල ස්ථාපනය කරන්න හදන්නේ, මේ හිත්වලට කාවත් දන්න හදන්නේ මේ කාරණය. තමන්ගේ ජාතිය රට ඉතා වටිනා එකක් කියන එක. මේකදී අපි මතු කර ගන්න ඕන තව කාරණයක් තියෙනවා දුවේ පුතේ. අපි කලින් පාඩමේ මේ පාඩම අපට හම්බෙන්නේ පස්වෙනි පාඩම විදිහට. කලින් පාඩම බැද්දේගම් පිළිබඳ පාඩම, එහත් විදේශිකයෙකුගේ රචනයක්. මේ කෘතියත් මේ පද්‍යපන්තියත් විදේශික හිමිනමකගේ කෘතියක්, නිර්මාණයක්. හැබැයි මේ දෙක අතර පොඩි වෙනසක් තියෙනවා. ටිබෙට් හාමුදුරුවෝ මේ කෘතිය රචනා කරන්නේ ලාංකිකයෙක් විදිහට. අපි දන්නවා ටිබෙට් ජාතිකයස් මහින්ද හිමි කිව්වහම ඔහු ලාංකිකයෙක් නොවන බව අපි දන්නවා. නමුත් අපි ලාංකිකයෙක් තරමටම උන්වහන්සේව අගය කරනවා, උන්වහන්සේ අපේ කරගෙන අපි ඉන්නේ. එහෙම කරන්න හේතුව තමයි උන්වහන්සේ විසින් රචනා කරන ලද බොහෝ පද්‍යපන්තීන්, උන්වහන්සේගේ පද්‍යපන්තීන් සිංහල ජාතිය ගැන, අපේ ආගම ගැන, රට ගැන වඩාත් පැහැදිලි කිරීම සහිතව නිසා. ඉතින් මේ පද්‍යපන්තියත් එහෙමයි. මේ පද්‍යපන්තියේ කතුවරයා වඩාත් ප්‍රමුඛස්ථානයක් දෙන්නේ තමන්ගේ ජාතිය පිළිබඳ දරුවන්ගේ හිත්වල වඩාත් අභිමානනීය හැඟීමක් ඇති කරන්න. මේ පද්‍යපන්තිය රචනා කිරීමට මූලික තේමාව යොදාගන්නෙත්, අධ්‍යක්ීම ලබාගන්නෙත් කිසියම් මනස්කාන්ත දර්ශනයකින් වසීකృత වූ උන්වහන්සේ, ඒ දර්ශනය පිළිබඳ හැඟීමකින් තමයි මේ කෘතිය රචනා කරන්න මූලික අඩිතාලම් මේකට දමන්නේ. මේකත් මේ ඔබට අදාළ සාහිත්‍ය පාඨ සංග්‍රහය පොතේ 56 වෙනි පිටුවේ දැක්වෙනවා මේ කෘතිය, මේ පද්‍යපන්තිය රචනා කරන්න හේතු වෙච්ච කාරණේ. එහිදී පැහැදිලිවම කියනවා එක් රාත්‍රියක යටිගල මේ නුවර ගන්නෝරුවේ යටිගල සුමනාරාමේට යමින් සිටින ටිබෙට් ජාතික මහින්ද හිමි ඇතුළු පිරිස ඒ හවස් වරුවක එක්තරා වෙල් යායක් මැද තියෙන අතුපැලක් දැකලා මේ පරිසරය පිළිබඳ වසීකృత වෙලා එතන රාත්‍රියේ නවාතැන් ගන්නවා. එන ඒ අවස්ථාවේදී තමා උන්වහන්සේ සඳ පහන් රැහි වෙල් යායේ සුන්දරත්වය දැකලා තමා මේ පද්‍ය පන්තිය රචනා කරන්නේ. එතකොට එක්තරා ප්‍රවේශයක් මෙහිදී තියෙනවා. උන්වහන්සේ විදේශිකයෙකු වුණත් මේ රට පිළිබඳ, මේ රටේ තියෙන මනස්කාන්ත බව පිළිබඳ උන්වහන්සේගේ හිතේ ඇති වුණු හැඟීම තමා කවිපන්තියක් බවට මෙහිදීපත් කරලා තියෙන්නේ. ඉතින් මේ පද්‍ය පන්තියෙන් ටිබෙට් හාමුදුරුවෝ, ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ ලාංකීය ජනතාවගේ, විශේෂයෙන් උන්වහන්සේ මෙහිදී ළමා පරපුර තමා මේ සඳහා මූලික කරගන්නේ. ඔබට කලින් මේ ගැන පැහැදිලි කිරීමේදී අහන්න ලැබුණා, මේ විශේෂයෙන් වැඩිහිටියන්ට වඩා ළමයින්ට බොහෝ දේ ඒත්තු ගන්නන්න, අවබෝධ කරවන්න පහසු බව. ඉතින් ඒ නිසා උන්වහන්සේත්, උන්වහන්සේගේ බොහෝ කවි ළමයින් සඳහා තමා රචනා කරලා තියෙන්නේ. මේ පද්‍ය පන්තියත් එහෙමයි. මේ පද්‍යපන්තිය රචනා කිරීමේදී මාත්‍රා 12න් යුක්ත වසන්ත විරිත පාවිච්චි කරනවා. ඒ තමා මේකේ සුගායනීය බව ආරක්ෂා කරන්න. ඔබ කලින් අහපු ගීතයෙන් ඔබට හොඳට මේ අවබෝධ වෙනවා. ඉතා ලයාන්විත විදිහට මේ ගායනා කළ හැකි. ඒකම එයින් හොඳ ගීතයක රසාස්වාදනය අපට ලැබෙනවා. ඒකම ඒ නැලවිලි ස්වරූපය නිසා දරුවන්ගේ මනසට ඉතා හොඳින් මේ කාවද්දන්න පුළුවන් වෙන්න කතුවරයා රචනා කරලා තියෙනවා. කතුවරයාගේ උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. මේ පද්‍යපන්තිය අපට අදාළ මේ ජාතික තොටිල්ල කියන සමස්ත පද්‍යපන්තියෙන් කොටසක් තමා අපේ පාඩමට, මුනිසිරිපාසෙ මිමින්නේ යන පාඩමට අදාළ කරගෙන තියෙන්නේ. මේ පාඩමේ පළවෙනි කවිය සඳහන් වෙන්නේ මුනිසිරිපා සිඹිමින්නේ, සමනොල ගිරි පෙදෙසින්නේ, මද සුළඟයි මේ එන්නේ, මගේ පුතා නිදියන්නේ. එතකොට දරුවනේ බලන්න, ආරම්භයේදීම කතුවරයා දරුවන්ගේ අවධානය යොමු කරන්නේ ආගම සම්බන්ධ කාරණයකට. මේ රට ලංකාව බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පවිත්‍ර වෙච්ච රටක්. දරුවන්ට උන්වහන්සේ මතක් කරන්නේ ඒ පවිත්‍ර වූ මුනි සිරිපා පවිත්‍රත්වයෙන් යුක්ත සමන්තකූට පර්වතයේ ප්‍රදේශයෙන් තමා සුළඟ එන්නේ. අන්න ඒ සුළඟින්, මද සුළඟින් සැනසිල්ලි නිදාගන්න කියලා පුතාට ආමන්ත්‍රණය කරනවා. එතකොට කතුවරයා දරුවන්ගේ හිත්වල ඒ ආධ්‍යාත්මික සුවය මතු කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ ආධ්‍යාත්මික සුවයත් සමග තමා තමන්ගේ ජාතිය පිළිබඳ හැඟීම මතු කරන්න උත්සාහ කරන්නේ. මේක දරුවනි ඉතාම විශේෂ කාරණයක්. විවිධ ජාතීන් තම තමන්ගේ ජාතිය පිළිබඳ විවිධ කෝණවලින් බලනවා. තම තමන්ගේ ජාතිය වෙනත් ජාතීන්ට වඩා ඉතා වැදගත් ජාතියක් කියන හැඟීමෙන් තමන්ගේ ජාතිය ගැන කටයුතු කරනවා. අපි හැමෝම එහෙම තමා. නමුත් කතුවරයා ඉතා වැදගත් ප්‍රවේශයක් ගන්නේ ඔහු ආගම මුල් කරගෙන ජාතිය පිළිබඳ හැඟීම මතු කරද්දී බෞද්ධාගමිකයින් විදිහට අපි ලබලා තියෙන ශික්ෂණයත් එක්ක වෙනත් ජාතියකට අපහසුතාවයක්, වෙනත් ජාතියක් අපහසුතාවයට පත් කිරීමට උත්සාහ කරන්නේ නැහැ. ඉතින් ඒ පිළිබඳ මතවාදයක් සමග තමා කතුවරයා මේ ප්‍රවේශය ලබා ගන්නෙ. මේක ඉතාම හොඳ දරුවන්ගේ පෞරුෂ වර්ධනයට ඉතාම හොඳ ප්‍රවේශයක් විදිහට අපිට දකින්න පුළුවන්. අපි දන්නවා ළමයින්ගේ පෞරුෂ වර්ධනය කිරීමේදී ඔවුන් තුළ සාරධර්ම සහ ආකල්ප ස්ථාපනය කරන්න ඕන. කතුවරයා මේ කවියෙන් සාරධර්ම ආරක්ෂා කිරීමත්, හොඳ ආකල්පයක් ගොඩනැගීමත් සිද්ධ කරලා තියෙනවා. ආධ්‍යාත්මික වශයෙන් ඉතාම විශිෂ්ට පුද්ගලයෙකු නිර්මාණය කිරීමට මේ බුදුදහමේ ආභාෂය ලබා ගැනීම කතුවරයාගේ මූලික පරමාර්ථය වී ඇති බව මේ කවියෙන් අපිට ඉතාම හොඳින් පැහැදිලියි. ඊළඟට ජාතිකාභිමානියත්, දේශාභිමානියත් දරුවන්ගේ සිත් තුළ මතු කිරීමට, සිත් තුළ තැන්පත් කිරීමට, ඒ තුළින් ඔවුන් වඩාත් උද්දීප්තිමත් කිරීමට කතුවරයා තමන්ගේ කාව්‍ය සංකල්පනා මතු කරලා තියෙනවා. ඊළඟ කවියදී කියනවා, නිදහස මහ මුහුදක් වේ, එහි උල්පත පුත නුඹ වේ, ඒ බව සිහි කොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතුවේ. කතුවරයා ඉතාම වැදගත් කාරණයකට අපේ අවධානය යොමු කරනවා. යුතුකම ඉටු කළ යුතුවේ. මෙහිදී වැඩිහිටි පරපුර සම්බන්ධයෙන් නෙමෙයි ළමා පරපුර සම්බන්ධයෙන් ඉතාම වැදගත් කාරණයක් කතුවරය මතු කර දක්වනවා. යුතුකම් පිළිබඳ අපේ සමාජයේ නිතර කතාබහට ලක්වෙන කාරණයක්. යුතුකම් සහ අයිතිවාසිකම්. මේ කාරණයේදී අපි බොහෝ විට අයිතිවාසිකම් සම්බන්ධයෙන් අපේ අදහස් ප්‍රකාශ කිරීම සහ ලබා ගැනීම කිරීමට උත්සාහ කළත් යුතුකම් පිළිබඳ අපේ අවධානය ගොඩක් අඩුයි. මේ ජාතියකට නගා සිටින්නට බැරි ප්‍රධාන ඛේදවාචකයක් මෙයයි. කතුවරයා වඩාත් නිදහසේ දරුවන්ගේ හිත් තුළට මේ කාරණය කාන්දු කිරීමට උත්සාහ කරලා තියෙනවා. නිදහස මහ මුහුදක්. මේ නිදහස මහ මුහුදක් වගේ ඉතා විශාලයි. ඒ විශාල නිදහස හැදෙන්නේ පුතාගේ හිතේ. උල්පත තියෙන්නේ පුතාගේ හිතේ බව එහි උල්පත පුත නුඹවේ යන්නෙන් උන්වහන්සේ මතු කරලා දක්වනවා. හැබැයි මේ සියල්ල පදනම් වෙන්නේ යුතුකම් ඉටු කිරීම කියන කාරණය සමග බැඳී පවතින බව කතුවරයා වඩාත් අවධාරණයෙන් අපට කියනවා. එතකොට දරුවනේ අපට පැහැදිලි ජාතික තොටිල්ල මේ පද්‍ය පන්තිය සමස්ත ජාතියේම තොටිල්ලක් බවට අප නලවන අපට සුවදායක සහනයක් ලබා දීමට මූලික වෙච්ච කාරණයක් බව. ඊළඟට කතුවරයා ඔහුගේ අවධානය යොමු කරනවා ඉතාම වැදගත් කාරණයකට. කතුවරයා කියන්නේ මෙහෙම, ජාතික රණ දෙරණ මතේ ගැටී වැටී මල මොහොතේ සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. ජාතිය වෙනුවෙන් සටන් කිරීම එදා මෙදා තුර ජාතියේ දරුවන්ගේ ප්‍රධාන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ටිබෙට් ජාතිකයේ මහින්ද හාමුදුරුවෝ අපට මේ පද්‍ය පන්තිය රචනා කරන්නේ ඉතා සුවිශේෂී වකවානුවක කියලා අපි මතක තියාගන්න ඕන. විශේෂයෙන් අධිරාජ්‍යවාදීන්ට අපේ රට යටත් වෙලා තිබුණු වකවානුවේ උන්වහන්සේ මේ රටට ඉන්නේ. ඒ කාලය තුල මේ රටේ තිබුණු යම් යම් මතවාද වඩාත් හොඳින් ග්‍රහණය කරගත් උන්වහන්සේ මේ පද්‍ය පන්තිය තුලත් ඒ මතු කිරීමට උත්සාහ කරනවා. මේ විශේෂම කාරණය වන්නේ ජාතික රණ දෙරණ මතේ, මේ ජාතිය කියන මේ යුද බිමේ ගැටී වැටී මල මොහොතේ මේකේ මියදුනත් තමන්ගේ ජාතිය පිළිබඳ හැඟීමෙන් ජාතිය ආරක්ෂා කරන්න, ජාතිය නගා සිටවන්න, ජාතිය පරදේශක්කාරයෙන් මුදවා ගන්න මැරුණත් ඒ මරණේ ඉතාම වටිනා මරණයක් බව උන්වහන්සේ මතක් කරනවා ඉතාම පැහැදිලි සහ රසවත් කාව්‍ය සංකල්පනාවකින්. සුන්දර සුරඹුන්ගේ අතේ නැලවෙන බව සිතනු පුතේ. දරුවන්ට අවධාරණය කරනවා ඔබ ජාතිය වෙනුවෙන් දිවි පිදුවත් ඔබ සුරංගනන්ගේ අතේ නැලවෙන බව. එයින් ඔහු කතුවරයා ව්‍යංගයෙන් අපට පැහැදිලි කරන්නේ ජාතිය වෙනුවෙන් සටන් කොට මිය යාම ස්වර්ගයේ ඉපදීමට තරම් වටිනා ප්‍රශස්ත කාරණයක් බව. එතකොට මේ කාරණය තුලින් දරුවන් තුල ජාතික අභිමානය, තමන්ගේ දේශය පිළිබඳ හැඟීම ඉතාම හොඳින් මතු කිරීමට කතුවරයා උත්සාහ කරලා තියෙනවා. ඒකම දරුවන් තුල යම් යම් ආකල්ප ගොඩනැගීමටත් කතුවරයා මෙහිදී තමන්ගේ පද්‍ය පන්තිය උපයෝගී කරගෙන තියෙනවා. ඔහු මේ පද්‍ය පන්තියේදී කියනවා, කරදර දහසක් හමු වී ඉන්ටැකිනම් සිනාවෙවි, ඔහු මෙලවට පහළ දෙවි, රජ කැයි සලකනු මැනවි. මේ ජීවිතයේ කියන එකේ කරදර, දුක්කම්, කටුළු, සතුට මේවා බොහොම කලවම් විදිහට තමයි අපේ ජීවිතවලට සමීප වෙන්නේ. හැමදෑම සැප විඳින්න බෑ, හැමදෑම දුක් විඳින්න වෙන්නේත් නෑ. ඉතින් මේ දේවල් ඉවසලා ජීවත් වෙන්න පුළුවන් නම්, සමබරව හිතන්න පුළුවන් නම් ඒක හොඳ ජීවිතයක ලක්ෂණයක්. මේක කුඩා කාලේ ඉඳන් දරුවන්ගේ හිත තුළ මේ අටලෝ දහමට කම්පානු වී ජීවත් විය යුතුයි කියන මේ ආගමික මතවාදය දරුවන්ගේ හිත තුළ තැම්පත් කිරීමට කතුවරයා මේ කවියෙන් උත්සාහ කරලා තියෙනවා. ඔහු පවසන්නේ එහෙම ඉන්න පුළුවන් නම් ඔහු මේ ලෝකේ පහළ වෙලා ඉන්න දෙවි රජෙක්. දෙවියන්ගෙත් විශිෂ්ටෙක් විදිහට තමයි සලකන්න කියලා කියන්නේ. එතකොට කතුවරයා තා සූක්ෂම විදිහට තමන්ගේ මේ කවි ගෙත්තම තුළ දරුවන්ගේ හිත් තුළ ආකර්ශනීය හැඟීම් මතු කරන්න, රට ජාතිය පිළිබඳ තමන්ගේ ආකල්ප කෙසේ සකස් වී යුත්තේද යන්න මතු කරන්න උත්සාහ දරලා තියෙනවා. අපි මේ පද්‍ය පන්තිය රසවත් ගීතයක් විදිහට අහද්දී ඔබට දැනෙන්නේ නැති කොයිතරම් ලයාන්විතව මේ පද්‍ය පන්තිය ගායනා කරන්න පුළුවන්ද කියලා. ඒ ගායනය තුළින් අර නැළවිලි ස්වරූපය ඉතාමැනවින් පැහැදිලි වෙනවා. ඊළඟට කතුවරයා පැහැදිලි කරනවා, තමන් ලැබූ දිවි පෙවෙතේ කොටසක් රට සමය වෙතේ පුද නොකොළොත් උඹෙන් පුතේ මෙලොවට කිසි පලක් නැතේ. ජීවත් වීමේදී මිනිසුන්ගේ ජීවිතවල විවිධ අරමුණු තියෙනවා. මිනිස්සු ජීවත් වෙන්නේ ඒ අරමුණු පාදක කරගෙන. කතුවරයා ඉතා පැහැදිලිව කියනවා, මේ ජීවිතෙන් කොටසක්, අපේ ජීවිතවලින් කොටසක් රට සමය, රට ආගම වෙනුවෙන් පූජා කරන්න බැරි නම් ඒ ජීවිත හිස් ජීවිත බව. බලන්න දරුවනි, කතුවරයා කොයි තරම් හොඳ විදිහට මේ දරුවන්ගේ පෞරුෂය සංවර්ධනය කරන්න, ආකල්ප සංවර්ධනය කරන්න තමන්ගේ මතවාද කාවද්දලා තියෙනවද කියලා. පද්‍ය පන්ති ඉතාම සරලයි. මේ සරල කාරණය තුළින් වඩා බරපතල කාරණයක් දරුවන්ගේ හිත්වලට ඇතුල් කිරීමට කතුවරයා සමත් වෙලා තියෙනවා. ඒ ඇතුල් කිරීමට ඔහු සමත් වන්නේ ඔහුගේ මේ රචනා ශෛලිය ඉතාම සරලව පැහැදිලි කිරීම, ඒකම මේ කවි පන්තියේ තියෙන රිද්මය, ඔහු භාවිත කරන විරිත, මේවා සියල්ල පදනම් කරගෙන කතුවරයා ඔහුගේ අදහස දරුවන්ට ඒත්තු ගන්නන්ට සමත් වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ පද්‍ය පන්තියට ජාතික තොටිල්ල කියන නම අනිවාර්යයෙන්ම වලංගු තත්ත්වයක පවතින්නේ. ඒ තුලින් කතුවරයා ඔහුගේ දේශාභිමානී හැඟීම් වඩාත් හොඳින් ඉස්මතු කරලා තියෙනවා. ඒකම මේ කවියේ තියෙන ඉතාම රසවත් ස්වරූපය තමා කවියා විවිධ කාව්‍ය උපක්‍රම භාවිත කරමින් කවිය රසවත් කරනවා සමගම ඒ තුලින් දේශාභිමානී, ජාතිය පිළිබඳ හැඟීම රසිකයාට, පාඨකයාට, විශේෂයෙන් දරුවන්ගේ හිත්වලට යොමු කරවනවා. ඔහු කියනවා, ජාතිය රන් විමනක් වේ, ආගම මිනි පහනක් වේ, එය රැක ගන්නට මෙලොවේ සමත් වෙතොත් පුත නුඹවේ. බලන්න මේ පද්‍ය රචනා කිරීමේදී කතුවරයා ඉතාම සූක්ෂම විදිහටත්, ඉතාම ලගන්නාසුළු විදිහටත් තමන්ගේ කාව්‍ය අලංකාර භාවිතය සිද්ධ කරනවා. මෙහිදී කතුවරයා රූපක භාවිතයේදී ඉතා විශිෂ්ට විදිහට තමන්ගේ රූපක භාවිතය සිද්ධ කරනවා. ජාතිය රන් විමනක්, ආගම මැණික් පහනක්. එතකොට ජාතිය හා ආගම් පිළිබඳව තියෙන හැඟීම වඩාත් හොඳින් දරුවන්ගේ හිත්වල තැම්පත් කිරීමට මතුකරන්ඩ මෙන්න මේ රූපක භාවිතය උපකාරී වෙලා තියෙනවා. පස්සේ කතුවරය අවධාරණය කරනවා, එය රැක ගන්නට මෙලොවේ, ජාතිය රන් විමානයක් වගේ, ආගම මැණික් පහනක් වගේ, එච්චර වටින ජාතිය හා ආගම රැක ගන්නට මේ ලෝකයේ සමත් වෙතොත් පුත නුඹවේ. නුඹට පමණයි ඒ සමත් වීම කරන්න පුළුවන්. එහෙම සමත් වුණොත් ඔබ ඉතා වටිනා මිනිහෙක් කියන කාරණේ, වටිනා පුජ්‍යලෙක් කියන කාරණේ දරුවන්ගේ හිත් තුළ තැම්පත් කිරීමට මතු කරන්න කතුවරයා සමත් වෙලා තියෙනවා. අර මම මුලින් කතා කරපු දරුවන්ගේ ආකල්ප සංවර්ධනයේදී කතුවරයා ඉතාත් හොඳින් ඒ කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ සාර්ථක වෙලා තියෙනවා. කලිනුත් මම මතක් කරා, මේ යුතුකම් පිළිබඳ කාරණයේදී දරුවන්ට ඉතා හොඳින් ඒ කාරණේ පැහැදිලි කරන්න කතුවරයා සමත් වෙනවා. ඔහු ප්‍රකාශ කරන්නේ, ඉටුකොට කළ යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම් ඉවසන්නට පුළුවන් නම් උඹයි මගේ පුතා උතුම්. ජීවිතයේදී මිනිසුන්ගේ ජීවිතවලදී විවිධ කාරණාවලදී, ලාභ අලාභ යන කාරණාවලදී, අටලෝ දහම් පිළිබඳ අපේ ඉගැන්වීම්වලදී අපි සමහර කාරණාවලදී වඩාත් සතුටු වෙන්න, සමහර කාරණාවලදී අසන්තෝෂ වෙන්නත් සිද්ධ වෙනවා. අපි එහෙම පුරුදු වෙලා තියෙනවා. නමුත් කතුවරයා හොඳ ආකල්පයක් දරුවන්ගේ හිත්වලට සමීප කරනවා. තමන්ගේ යුතුකම ඉෂ්ට කරලා ලෝකෙන් කොයිතරම් බැනුම් අහන්න වුණත් ඒක ප්‍රශ්නයක් නෙමෙයි කියන එක අපි අහලා තියෙනවා. අපේ රටේ හිටපු විවිධ බීරවරු ජාතිය පිළිබඳ ආගම් පිළිබඳ හිටපු බීරත්වයෙන් අපි සලකන පුද්ගලයෝ ඔවුන්ගේ ඒ කාර්යයන් සිද්ධ කරන කාලවලදී ඔවුන් විවිධ නින්දා පහසවලට ලක්ුණා කියන කාරණේ අපි අහලා තියෙනවා. නමුත් ඒ කාරණාවලදී ඔවුන් පසුගාමි වෙලා නැහැ. ඔවුන් ඊටාම උද්‍යෝගයෙන් තමන්ගේ කටයුතු සිද්ධ කරමින් ගිහිල්ලා තියෙනවා. ඒ නිසා තමා වර්තමානයේදී ඒ අතීත විරුවන් අපේ බුහුමනට ගෞරවයට ලක් වෙන්නේ. ඉතින් කතුවරයා මෙන්න මේ කාරණය තමා දරුවන්ගේ හිත්වල මතු කරන්න උත්සාහ කරන්නේ. ඉටුකට කළ යුතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරහුම්. ලෝකයේ තියෙන නින්දා අපහාස අපට ලැබෙන්න පුළුවන්. ඒවා ලැබුණත් ඒක ඉවසන්න පුළුවන් නම් ඒක විශිෂ්ට කාරණයක් විදිහට තමා කතුවරයා දක්වන්නේ. ඊළඟට කතුවරයා මතු කරන විශේෂ කාරණයක් තියෙනවා. ඔහු කියනවා කාටත් හිමි පොදු දේ නම් නැති බැරි හිග අවහිරකම්. දැන් දරුවනේ අපි මතක තියාගන්න ඕන කාරණයක් තියෙනවා. මේ පද්‍ය පන්තිය රචනා වෙන්නේ අධිරාජ්‍යවාදීන් අපේ රට යටත් කරගෙන හිටපු වකවානුවක. ඉතින් මේ කාලේ වර්තමාන කාලයේ මේ සමාජයේ නිතර අපට දකින්න ලැබෙන තියෙන කාරණයක් තමයි මේ නැති බැරිකම්, සමාජ අසාධාරණකම්, උගත් නුගත්කම්, මේ පන්ති ભેදයන් මේවා දකින්න පුළුවන්. මේවා පොදු දේවල්. හැබැයි මේ දැන් මම දුප්පතෙක් කියලා මට මොනවාක් බෑයි කියලා සදාකාලික ඒ තත්ත්වයේ ජීවත් වීම කතුවරයා ඉවසන්නේ නැහැ. කතුවරයා අපට කියනවා ඒක පොදු කාරණයක්. හැබැයි ඒක මැඩගෙන ඒ කාරණයට විරුද්ධව සටන් කිරීම කරන්න පුළුවන් නම් ඒක තමයි වීරත්වය. එහෙම වීරත්වයකට සිංහල ජාතිය පත් කරන්න තමයි කතුවරයාගේ වෑයම. මේ පද්‍ය පන්තිය තුලින් ඒ වෑයම ඉතාම සාර්ථක වෙලා තියෙනවා කියලා අපට පැහැදිලි. ඊළඟට කතුවරයා පැහැදිලි කරනවා මේ මිත්‍රත්වයේ පිළිබඳ කාරණේ. මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලත් එක්ක වුණත් මිතුරු වේයන් පුතේ උඹත් ඒකයි ලොවේ, එයයි ලොවේ ගුණය මහත්. අපි දන්නවා දූවිල්ල කියන එක වටිනා දෙයක් නෙමෙයි, ඉතා පහත් දෙයක් ඒක. හැබැයි කතුවරයා අවධාරණය කරනවා දූවිල්ලක් වුණත් මිත්‍රත්වයේ කියන වටිනා කාරණේ මතුවලා එනවනම් ඒක පිළිගන්න පුරුදු වෙන්න. දැන් මිත්‍රත්වයේ කියන එක ලෝකයේ පැවැත්ම සඳහා ඉතා වැදගත් කාරණයක්. හැබැයි ඒ වැදගත් කාරණේ කතුවරයා අපට මතු කරන්නේ මිතුරුකමින් පෙරට එතොත් දූවිල්ලත් එක්ක උනත් මිතුරු වේයන් පුතේ උඹත් එයයි ලොවේ ගුණේ මහත්. මේ මිත්‍රත්වයට සැලකීම මහත් ගුණයක් කියන කාරණය කතුවරයා අපේ හිත්වල මතු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන් දරුවන්ගේ හිත්වලට නැලවිල්ලක ස්වරූපෙන් නැලවිල්ල ඉදිරිපත් කරන්නේ අම්මනම් අම්මාගේ ස්වරේ අපට ඉතාම ලෙන්ගතුයි. ඒ ස්වරයෙන් තමයි කතුවරයා අපට මේ කාරණා මතු කරන්න උත්සාහ කරන්නේ. ඉන් පසේ මේ පද්‍යපන්ති අවසන් කරන්නේ මෙහෙම. සිනිදු මොලොක් බව මලෙහි පිරිසුදු බව පිණි බිඳෙහි එක් පී මා පුතු ගෙලෙහි අරක් ගනී හැමදිනෙහි. මෙන්න මේ විදිහට දරුවා තොටිල්ලේ නලවන අම්මගේ හැඟීම තියෙන්නේ තමන්ගේ දරුවා ඉතා හොඳ කෙනෙක් යහපත් කෙනෙක් කිරීමේ පරමාර්ථය. මේ ජාතික තොටිල්ලේ දරුවන්ට මේ පණිවිඩේ කියන ටිබෙට් ජාතික එස් මහින්ද හිමිගේ බලාපොරොත්තුව වෙන්නේත් එහෙම. එහෙම බලාපොරොත්තුවක් තමයි උන්වහන්සේගේ හදවතේ තිබිලා තියෙන්නේ. කියනවා සිනිදු මොලොක් බව මලෙහි, මලේ තියෙන සිනිදු බවත් පිණි බිඳක තියෙන පිරිසිදු බවත් මෙන්න මේවා එකතු වෙලා යහපත් දරුවෙක්, මේ ජාතියට යහපත් දරුවෙක් නිර්මාණය කිරීම තමයි උන්වහන්සේගේ වෑයම වෙලා තියෙන්නේ. ඉතින් මේ විදිහට දරුවනේ මේ සමස්ත පද්‍ය පන්තිය කවි එක එකක්ගෙන ඉතා සියුම්ව විමසා බැලුවොත් ඔබට පැහැදිලි වේවි කතුවරයාගේ බලාපොරොත්තුව. ජාතිය පිළිබඳ අභිමානයක් ඇති කිරීම, දේශය පිළිබඳ හැඟීමක් ඇති කිරීම. ඒ විතරක් නෙවෙයි මේ රටේ දරුවන් ඉතා හොඳ දරුවන් විය යුතුයි, මේ දරුවන් වටිනා මිනිසුන් බවට පත් කළ යුතුයි කියන කාරණය තමා කතුවරයා මෙහිදී මතු කරන්න උත්සාහ කරන්නේ. මේ කාරණේට අර මම මුලින් කතා කරපු කතුවරයාගේ අත්දැකීමත් යම් ආකාරයකින් බලපාන්න නැති උන්වහන්සේ විදේශිකයෙක් වුවත් මේ ලංකාවට ඇවිල්ලා මෙහි ස්ථීර පදිංචිකාරයෙක් විදිහට මේ රටේම දේශීය පුද්ගලයෙක් විදිහටම මෙහි ජීවත් වෙමින් මේ රටට ආදරය කරමින් තමන්ගේ අම්මා විදියට මේ රට සලකමින් තමා ජීවත් වුණේ. ඉතින් ඒ නිසා මේ පද්‍ය පන්තියෙත් උන්වහන්සේ මේ රට තමන්ගේ මව් රට ලෙස සලකමින් මේ රටේ දුවා දරුවන් යහපත් මිනිසුන් බවට පත් කිරීමට තමා මේ පද්‍ය පන්තිය හරහා පණිවිඩයක් ලබා දෙන්නේ. ජාතික තොටිල්ල කියන සමස්ත පද්‍ය පන්තියෙන් තමා අපි මේ පද්‍ය මුනිසිරිපාසි මිමිනේ කියන කොටස ඔබගේ පස්වෙනි පාඩමට අදාළ කොටස උපුටා ගන්නේ. නමුත් එක් කොටසක් වුණත් මේ සමස්ත පද්‍ය පන්තියේම තියෙන සාරය, රසවත් භාවය, අර්ථය මේ පද්‍ය පන්තියනුත් කොටසනුත් අපට පැහැදිලි කරගන්න පුළුවන්. ඉතින් දරුවනේ, ඔබට පුළුවන් මෙහි සමස්තාර්ථය මෙහෙම හිතේ තියාගෙන මේ පාඩමෙන් අහන විවිධ ප්‍රශ්නවලට, ඒ කියන්නේ ජාතිකාභිමානී හා දේශානුරාගී අදහස් වැඩිම සම්බන්ධයෙන් හෝ එහෙම නැත්නම් මේ පද්‍ය පන්තියේ තියෙන රසවත් භාවය සම්බන්ධයෙන් හෝ අහන විවිධ ප්‍රශ්නවලට ඉතාම නිවැරදිව පිළිතුරක් සපයන්න පුළුවන්. ඊට හේතුව තමයි මේ ඉතාම රසවත් විශිෂ්ට පද්‍ය පන්තියක් වීම.
හොඳයි, බොහොම ස්තුතියි තිලක් අද දවසේ මේ පද්‍ය පන්තිය පිළිබඳව ඔබේ කරුණු දැක්වීමට. එහෙමනම් දුවේපුතේ, අපි අද දරුණැල්ලවෙල හෙවත් ජාතික තොටිල්ල පද්‍ය පන්තිය පිළිබඳව, එස් මහින්ද හිමියන් පිළිබඳව අපි පසුබිම් තොරතුරු, ඒ වගේම පද්‍ය පන්ති අන්තර්ගතය පිළිබඳව සාකච්ඡා කරා. ඔබට නැවතත් මතක් කරන්න ඕනේ මේ වැඩසටහන පිළිබඳව ඔබේ අදහස් අප වෙත යොමු කරන්න.